ಮಧ್ಯಮ ಪಾಟಿಪದ ಧರ್ಮದೇಶನ ಕುಸಲ್ ಸಿತಿನ್ ದವಸ ಗೆವನ್ನೇ ಕೆಸೇದ ಅಂಕ 4 ಪೂಜ್ಯ ಬಂಬರಗಲ ಅಭಯವಂಶ ಸ್ವಾಮೀನ್ ವಹನ್ಸೇ ವಿಸಿನ್ ಸಿದುಕರಣ ಲದ ಧರ್ಮದೇಶನಾವಕಿ ಮೆಮ ದೇಶನಾ ಮನ ಅವಬೋಧಯಕ್ ಲಭೆನ ತೆಕ್ ನವತ ನವತ ಶ್ರವಣೆಯ ಕರಮಿನ್ ಪುರುದು ಕರನ್ನ
ಮಟ ಒಗಲ್ಲಟ ಕಿಯಲ ದೆನ್ನ ಓನೋನ ಗೆಂಬುರು ದಹಮಟ ವಡಾ කොහොමද පිනක් කරන්න කියලා කුසලයක් කරන්න කියලා දානයක් දෙන්නේ නැත්නම් බුදුන් වඳින්නේ හාමුදුරු කෙනෙකුට වඳින්නේ නැත්නම් බල්ලෙකුට බත් ටිකක් දෙන්නේ කුසල් සිතකින් ඕගොල්ලෝ ඕක දන්නේ නැහැ සමා වෙන්න කිව්වට බහුතරයක් දන්නේ නැහැ මං කුසල් සිතක තියෙන ලක්ෂණ ටික කියලා දෙන්න යන්නේ නැත්නම් ඕගොල්ලෝ අභිධර්මයේ කියලා මොනෝ හරි පාඩම් කළා ඒකේ ප්‍රයෝජනේ අරන් නැහැ කාමාවචර කුසල් සිත් අටක් තියෙනවා. ඒ කුසල් සිත් අට පාඩම් කරන්න ඕනේ නැහැ ඔයගොල්ලෝ. ඒවට ඥාන සංප්‍රයුක්ත ඥාන විප්‍රයුක්ත කියලා නුවණ ඉදුණේවත් තියෙනවා නුවණ නොයදුණේවත් තියෙනවා. ඒ වගේම නුවණ කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණ. ඊට පස්සේ සෝමනස්සාගතක් තියෙනවා උපේක්ෂාසාගතක් තියෙනවා. ඒ කියන්නේ සතුටින් කරන ඒවත් තියෙනවා උපේක්ෂාවෙන් කරන ඒවත් තියෙනවා. තව ටිකක් තියෙනවා තමන් ඒ කුසලයේ කරනවා පස්සේ ඒක හිතන නැත්නම් තව කෙනෙකුට අනුමෝදන් කරාම එයා හිතන විදිහ තියෙනවා. ඒකට කියනවා සසංකාරිකයි කියලා. සංස්කාර සහිතව උපදිනවායි කියලා. ඔන්න ඔය විදිහට සිත් අටක් දක්වා බෙදෙනවා. ඒ කියන්නේ මුලින්ම කියනවා සෝමනස්ස උපේක්ෂා දෙකයි. ඒ දෙකම ආයි බෙදෙනවා මොකද්ද නුවණ යෙදුණු සහ නොයෙදුණු කියලා. නැත්නම් ඥාන සංප්‍රයුක්ත විප්‍රයුක්තව පාඩම් කරන්න එපා හිතන්නවත් එපා පාඩම් කරන්න. අපිවත් පාඩම් කරන්නේ නැහැ. හරිද? ඒ මතක තියෙන ක්‍රම තියෙනවා කියලා දෙන්න. නමුත් වැඩක් නැහැනේ. ඊට පස්සේ අනික තියෙනවා ඒ හිතයි ඒක නැවත සංස්කාර සහිත උපදිනවා. අසංකාරික කියලා ත්‍රිපිටකේ නැහැ. ඒවා මතක තියාගන්න එපා. පස්සේ පොත්වල තියෙනවා. සසංකාරික කියන සංස්කාර සහිත උපදිනවා. ඒ කියන්නේ අපි ඒ කුසලයේ කරනවා, දානයක් දෙනවා. දානයක් දීලා ඒක ගැන හිත හිත ඉන්නවා. හිත හිතනකොට සසංකාරිකයි. එහෙනම් දානයක් දීලා දෙවියන්ට අනුමෝදන් කරනවා. නැත්නම් මළගියට අනුමෝදන් කරනවා. පෙරේතයෙක් නැවත හිතනවා. සසංකාරිකයි. එහෙම නැත්නම් දානයක් දීලා ඕගොල්ලොත් අනුමෝදන් වෙන්න අපි කුටියක් හැදුවා කියලා ඒගොල්ලන්ට අනුමෝදන් කරනවා. ඒගොල්ලන්ටත් කුසලයේ කියලා දීලා ඒක අනුමෝදන් කරොත් ඒගොල්ලන්ගේ පැත්තට සසංකාරිකයි. හොඳද? ඔන්න ඕව වැඩක් නැහැ. ඕවා නෙමෙයි මං කියලා දෙන්නේ යන්නේ. නමුත් අර කුසල්සිත අටක් කිව්වහම නැත්නම් ඔය ප්‍රශ්නයක් එනවනේ. අන්න එහෙනම් චුට්ටක් කිව්වේ. කොහොමද කුසලයක් හරියට කරන්න කියලා දැනගන්න නම් කුසල්සිතක ලක්ෂණ දැනගන්න ඕනේ. ඒක තියෙනවා චෛතසික 52ක් විතර මේක විස්තර කරලා තියෙනවා මහා කුසල් සිතේ. එතකොට ඕගොල්ලෝ අර චෛතසික 52යි කියන එක බිඳුවට බොරුවක් වෙනවා. එකම හිතේ 52ක් කියලා සියල්ල දන්නා වූ දක්නා වූ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව එකක්. තවත් යම් අරූපී ධර්මයෝ තියෙනවා නම් ඒවත් ඒ වෙලාවේ සංස්කාරම තමයි කියලා. දැන් ප්‍රශ්නේ තියෙන 52ම කියලා තවත් තියෙනවා කියලා කියනවා. බුදුරජාණන් වහන්සේට ගාණක් කියන්න බැරි වුණාම අපි කොහොමද ඒකට ගාණක් කියන්නේ? සියල්ල දන්නා වූ දක්නා වූ බුදුරජාණන් වහන්සේත් කියන තවත් යම් අරූපී ධර්මයක් තියෙනවනම් ඒවත් ඒ වෙලාවේ කුසලයෝය කියලා. අරූපී ධර්මය කියන්නේ මොනවාද? නාමනේ, වේදනා, සංඥා, සංකාර. එතකොට අද ඔය කියන බෙදීම් බිඳුවට වරදිනවා. ඒකයි මම අර පොත්වල අඩුපාඩුව පෙන්නුවේ. ධම්මසංගණී ප්‍රකරණේ පළවෙනි කොටස කුසල ධම්මා කියලා ඒකේ පළවෙනි හිතේ යම් ලක්ෂණ ටිකක් කියලා දෙන්න යන්නේ. ඔක්කොම නෙමෙයි. ඕගොල්ලන්ගේ 52 උගන්නන්න නෑ මම ඕගොල්ලන්ට. ඇත්තටම කිව්වොත් මටත් ඕක උගන්නන්න බෑ. තේරුම ටිකක් තේරෙනවා සිංහල වචනෙන් කියාගන්න බෑ. මොකද එහෙම කියන්න, එහෙම ඉගෙන ගන්න ඕන කමක් නෑ. හැම එකම පාඩම් කරන්න ඕනේ. හැබැයි කුසලයේ කරනකොට තියෙන්න ඕනේ ලක්ෂණ ටික. ඒ ටිකනම් දැනගන්න ඕන. ඔගොල්ලෝ හිතේ මෙන්න මේ ලක්ෂණ තියෙන්න ඕනේ කුසලයේ කරනවා නම් කුසලයක් කරනකොට. ඒක වැදගත් හින්ද මං කියලා දෙනවා. පිටු තියෙනවා මං හිතන්නේ එක සිතක් විස්තර කරලා පිටු 27 ඉඳලා 65 දක්වා. හොඳද? එක සිතක් පළවෙනි සිත විස්තර කළා. මම ඒක තනි පිටුවෙන් කියන්නේ මාතෘකා වශයෙන් විතරක් අරගෙන ඕගලන්ට අවශ්‍ය දේ. මං කියවනේ කුසලයේ කරන්න පුළුවන්, හිත සතුටින් කරන්න පුළුවන්, උපේක්ෂාවෙන් කරන්න පුළුවන්. හොඳද? ඒකේ තියෙන ලක්ෂණ ගොඩාක් තියෙනවා. ඉන්ද්‍රිය තියෙනවා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා බල තියෙනවා සද්ධා බලය විරිය සති සමාධි ප්‍රඥා කියලා බල තියෙනවා පංචාංගික මාර්ගයේ තියෙනවා කියන සම්මා දිට්ඨි සම්මා සංකල්ප සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියලා හිරි බලේ ඔත්තප්ප බලේ තියෙනවා හිරි ඔත්තප්ප තියෙනවා ඊට පස්සේ අවික්ෂේපේ තියෙනවා ඒ වගේ තව ගොඩාක් තියෙනවා ඒ ටික නෙමෙයි කියන්නේ හැබැයි එහෙම කුසලයක් කරනකොට මෙන්න මෙහෙම ටිකක් තියෙනවා මොකද්ද චිත්ත පස්සද්ධි කියලා එකක් තියෙනවා කාය පස්සද්ධි කියලා තියෙනවා ඒ කියන්නේ හිත කය නිවිලා තියෙන්න ඕනේ සැනසීලා තියෙන්න ඕනේ එහෙනම් ඕගොල්ලෝ හාමුදුරු කෙනෙකුට වඳිනකොට බුදු පිළිමය ළඟට ගිහිල්ලා මලක් පූජා කරනකොට ඕගොල්ලන්ගේ හිතේ සැනසීමක් නිවීමක් තියෙන්න ඕනේ එහෙනම් සද්ද කරලා ගාතාවක් කියනකොට කෑ ගහනකොට මොන නිවීමක්ද මොන සැනසීමක්ද ඇයි අපි මිහිරි අඩින් කියනකොට සැනසීමක් තියනවාද ඒකට උත්සාහ කරන්න එපා ඉතිපිසෝ භගවා ගාත ඉතිපිසෝ භගවා ගානකොට ඒකේ කොහොමන සැනසීමක්ද ඕගොල්ලෝ හිත සැනසීලා නිවිලා තියෙන්න ඕනේ එහෙනම් ඕගොල්ලෝ මේ හැඟීමයි එන්න ඕනේ ඒ කුසල් සිතේ තියෙනවා කාය පස්සද්ද චිත්ත පස්සද්ද කියලා ඒ කියන්නේ නිවීම සැනසීම තියෙන්න ඕනේ එහෙනම් ඕගොල්ලෝ පිරිත් කියනකොට මොන නිවීමක් සැනසීමක්ද නේද මහා සද්දේ කෝ සැනසීම සත්‍ය කියලා ඒ සද්දෙට කැමති වුණොත් කැමති වීමට කියන්නේ රාගය අකුසල් ඒ සද්දෙක ගැටුණොත් දේශය අකුසල් ඒ සද්දෙට මුලා වුණොත් මෝහය අකුසල් එහෙනම් මිහිරි හඬින් ධර්මයේ කියන්න බෑ කියලා භික්ෂුන් වහන්සේට ශික්ෂාපදක් තියෙනවා ඕගොල්ලන්ට නැහැ එහෙනම් අපි අන්තිමට පිං කියලා කරලා තියෙන සැනසීම නිවීම නැති කරගෙන ඕගොල්ලෝ හිතන්න ගෙදර රේඩියෝ එක හයියෙන් දැම්මොත් පිරිත් නැත්තම් ධර්මයේ ගෙදර ළමයි ඉන්නවා පාඩම් කරන්න. ඒගොල්ලෝ කැමති නෑ ඔක අහන්න. ඒගොල්ලන්ට දේශය හටගඩීද නැද්ද? අනුන්ව පවට යොමු කරන එක පින්ද පව්ද?
ඔව්.
ඔක තමයි ප්‍රශ්නේ. අපි හිතන්නේ අපි දැම්ම බණ රටටම ඇහෙන්න කියලා. ඕගොල්ලෝ අහන්න අනික්යට බලෙන් අස්සන්න එපා. ඒගොල්ලන්ට ඒකට පුරුදු කරවන්න ධර්මය අහන්න. ඒක වෙන මේකක්. අපි කරන වැරද්දක්. බුදුරජාණන් වහන්සේ ධර්මය කියනකොට ඒ අහන පිරිසෙන් පොඩ්ඩක්වත් එහාට යන්නේ නැහැ. ඒක ධර්මතාවයක්. අපිට බෑ ඒක කරන්න. ඒකයි අපිත් පොඩ්ඩක් සද්ද අඩු කරලා කියන්න උත්සාහ කරන්නේ. ඒ ප්‍රමාණයට හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන නැත්නම් ත්‍රිපිටකයේ තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ භික්ෂු භික්ෂුණීන් එහෙමයි. අනික අන්‍යාගමයන්ගේ ආරණ්‍ය වලට යනකොට හාමුදුරුවරු ඒගොල්ලෝ කියන මේ සද්ද කරන්න එපා. බුදුරයන් වහන්සේ ඒ වික්ෂුන් වහන්සේලා හික්මෝල තියෙන නිශ්ශබ්ද භාවයේ අපි කෑ ගැහුවොත් එන්නේ නැති වෙයි කියලා. දැන් හොඳට හිතන්න ලංකාවේ වැඩිම සද්දේ දාන්නේ කවුද? මුස්ලිම් ඈද, ක්‍රිස්තියානි ඈද, බෞද්ධයෝද? වැඩිම වෙලාවක්. එහෙනම් බුදුහාමුදුරගේ වචනේ රකින්නේ කවුද? අබෞද්ධයෝ. සද්ද දූෂණය කරන්නේ බෞද්ධයෝ. හොඳට ඉගෙනන ඒවා කුසල් නෙමෙයි. වරද්ද ගන්න එපා ජාතිවාදයත් එක්ක ඒව කරන එකම නෙමෙයි මේ කියන්නේ දහම යන ඇටයි කියන්නේ. කියන්නේ ආගම් වාදය කියලා ආගම් පතුරවන්න කියලා මරා ගන්න යන ඇගෙන් නෙමෙයි මං කියන්නේ නිවන් මගට යන්න කැමති ඇයට. ඊට පස්සේ ඊළඟට උපාසක යනවා චිත්ත ගෘහපතේ යනකොට අර මිනිස්සු කියන අන්‍යාගමික නිගණ්ඨයව නැත්නම් ඒ ආජීවක කියන කෑ ගන්න එපා අර බුදුරජාන් වහන්සේගේ හොඳ ශ්‍රාවකයෙක් ගිහි ගෙදර ඉන්න කෑ ගැහුවොත් ඒගොල්ලෝ ඉන්නේ නැහැ. කෑ ගන්න එපා නිශ්ශබ්ද වෙන්න. ඊට පස්සේ ආර මොනවද කතා කරේ හිටියේ කියලා චිත්ත ගෘහපතිය ගිහිල්ලා. අපි කතා කරුව වැඩක් නැහැ. ඔබතුමා මොකද්ද කියන්නේ කියලා අපි සාකච්ඡා කරමු කියලා. ඒක පස්සේ කියන්න පුළුවන් අපි කතා කරුව වැඩක් නැති කතා. අපි හොඳ දෙයක් කතා කරමු කියලා අහම සලකනවා. ඒ ඇයි නිශ්ශබ්ද භාවයේ බුදුරයාණන් වහන්සේ හික්මෝලා. හොඳට බලන්න සද්ද එනකොට කෑ ගහනකොට මොන සැනසීමක්ද? මොන නිවීමක්ද? ඉගෙන ගන්න. ඔය එක ලක්ෂණයක් විතරයි තාම මං කිව්වේ පස්සද්ධිය. නිවීම සැනසීම. මේ නිවන් දකින්නයි අපි යන්නේ සැනසෙන්න යන්නේ. කලබල කරන්න එපා. අඩියක් තියෙනකොටත් බොහෝම සැහැල්ලුවෙන් නිවිලා යන්න. කතා කරනකොටත් එහෙමයි. මම එකක් කියන්නම් ඒ කාලේ ආපු සින්දුවක් නිසා මට වෙච්ච දෙයක්. අපි කියනවා දකින්න විට පන්සලක් පල්ලියක් හුනස්නෙන් නැගිටිමින් වඳිනවා හිතේ නැති භක්තියක් ගතපුරා දවටගෙන අඩවන්න දෙනුවන්න බල නොන්නොම එක මමත් ඇත්තරම් පොඩිකාලේ දන්න නැතිකමට හරි පන්සලක් ඔක දැක්කාම චෛත්‍යයක් පොඩ්ඩක් නැකිට්ටා. මම බැලුව වැඩේ කැතයිනි හරි සිංදු අහලා අනේ හරියටම කියපු එක මොකද්ද පූජාච පූජනීයානං ඒතම් මංගල මුත්තමං පිදිය යුතු තැන පූජා කරා අඩවන්න තමයි බලන්න ඕන හිත නිවිලා ඒ වෙලාවේ නිවෙන්නයි ඕනේ හරියටම කරපු පින ඇයි බොහෝම ගෞරවයෙන් බොහෝම පැහැදීමෙන් බොහෝම සැහැල්ලුවෙන් එතන නැකිට්ටා ඒ මහා කුසලය විනාශ කළ දැම්මා බලන්න වෙච්ච දේ කවුරුවත් ඒවට විරුද්ධ වුණේ නැහැ මමත් ඒක කරා ඉස්සර මාත් බල පස්ස උසන එක හොඳ නැහැ කියලා මාත් නැවැත්තුවා ඊ කාලේ වෙච්ච එකක් ඉතින් ඕගොල්ලන්ටත් කියන්නේ අපි දන්නේම නැතුව වැරදි මතවාද අපිට එනවා ඒ කියන්නේ අපි ඒ වෙලාවේ යම් ගෞරවයක් දැක්කුවනේ ඒක සුගතිගාමී කුසලයක් ඒ වගේම ඒ වගේ ගෞරවයක් දක්වන එක වළක්වන එක බොහෝම අකුසලයක් මම ඒකත් කියන්නම් ත්‍රිපිටකෙම එක ගෙදරක නෝනයි දරුවයි සේවිකාවයි මට මතක හැටියට චෛත්‍ය වන්දනාවකට යනවා චෛත්‍යට වඳින්න යනවා යනකොට ඒ ගෙදර ඉන්න මහත්තයා මොකද කරන්නේ ඒක නවත්තනවා වළක්වනවා ඊට පස්සේ ආ පෙරේතෙක් එනවා ඔගොල්ලෝ බලන්න ප්‍රේතවත්තු පොතේ තියෙනවා ඊට පස්සේ එය කරපු අකුසලයට බොහෝ විඳවනවා විඳවනකොට අහනවා මට මතක නැහැ කවුද ඇහුවේ කියලා මොගලන් මහරහතන් වහන්සේ වෙන්න පුළුවන් ඇහුවාම කියනවා අපි මන්න මේක වළක්වලයි මෙහෙම උනේ කියලා මං වගේ 84,000 පෙරේතලෝ කොල ඉන්නවා අර කුසලයේ වළක්වලා කියලා 84,000 ඉන්න පොඩිද අකුසලයේ ඕන් නැති වැඩ කරන්න එපා දන්නේ නැතිව අර ගායිකාවව දැනන් හිටියෙත් නැහැ ලියපු කෙනත් හිතුවේ හොඳ වැඩක් කරේ කියලා සමහර විට ඇයි පස්ස උස්සනවා කියලා කතාවක තිබුණානේ පන්සල දකින්නට පස්ස උස්සනවා කියලා නෑ ඒ ගෞරවයක් කරේ ඒ වෙලාවේ හිත කොහොම තිබුණාද කියලා අඩවන්ව කියන්නේ පොඩ්ඩක් හිත නිවිලා නේද ඒ කතාව තුල තිබුණ ඒ කුසලයේ හැම ලක්ෂණයක්ම මට සින්දුව මතක නැහැ මීට අවුරුදු අඩුම ගානේ 10කට එහානේ ඔක අහලා තියෙන්නේ හැබැයි කතාව නම් ඇත එහෙනම් මතක තියාගන්න පස්සද්ධිය ශාන්ත බව සැනසීම නිවීම හැම කුසල් සිතකම තියෙන්න ඕනේ එහෙනම් ඔගොල්ලෝ කලබලයට ගිහිල්ලා බුදුන් ඇඳලා මෙන්න බුදුනි මල් කියලා එනකොට මොන ශාන්ත බවක්ද එතෙන්ට යනකොට ඉන්නකොට පිනක් කරනකොට සතෙකුට කන්න දෙනකොටවත් අඩු ගානේ දානයක් දෙනකොට පූජ කරනකොටවත් ඒ ශාන්ත බව නිවීම තියෙන්න ඕනේ කලබල වෙන්න එපා මලක් පූජ කරනකොටත් එහෙමයි කාට හරි ගෞරව කරනකොට අම්මට වඳිනකොට තාත්තට වඳිනකොට බල්ලෙකුට බත් ටිකක් දෙනකොට හිඟන්නෙකුට රුපියලක් දෙනකොට ඒ හැම වෙලාවෙම කුසල් සිතනම් වෙන්න ඕනේ කලබල රහිතව ලෝභ නැතුව තරහ නැතුව බොහොම මෛත්‍රී කරුණාවෙන් අනුකම්පාවෙන් දයාවෙන් සැනසීමෙන් එක කරන්න ඕනේ හොඳට ඉගෙන ගන්න මං ඉතුරු ලක්ෂණ ඊට පස්සේ කියන්නම් ඊළඟට සැහැල්ලු වෙන්න ඕනේ ලහුතා නිබර වෙන්න ඕනේ කයයි හිතයි බොහෝම සැහැල්ලු ගතියකින් කරන්න ඕනේ ඊළඟ මෘදුභාවයෙන් කරන්න හිත බොහෝම මෘදු වෙන්න ඕනේ අර අඩවන්න වෙනවා කියන්නේ ඒකයි මෘදුව කරන්න ඕනේ බොහෝම හිමින් බොහෝම කලබල නොවි නිදහසේ මෘදුව කර්මන්නේ වෙන්න ඕනේ කර්මන්නේ වෙනවා කියන්නේ හොඳට ක්‍රියාශීලී ඒක හරිය කම්මැලි නැතුව හොඳට කරන්න ඕනේ ඒක කම්මැලිකම තියෙන්නේ තීන මිද්ද ඒක අකුසල් එනම් කරන දේ දන් හැන්දක් බෙදනකොට ඒ ගෞරවයෙන් ඒක කරන්න එහෙම වඳිනකොටත් එහෙමයි කම්මැලිකමට බාගෙට වඳින්න එපා වඳින එක හිමින් වඳින්න මලක් පූජ කරනකොට ඒ ගෞරවේ ඒ විදිහටම කරන්න ඊට පස්සේ ඊළඟට වෙන වංක නැතිවෙන් සෘජු වෙන්න ඕනේ සෘජුව කරන්න වංක නැති යටිකූට්ටු අදහස් තියාගෙන කරන්න එපා කෙලින්ම හිත කෙලින් තියාගන්න ඒ කුසලයටම තියාගන්න කරන් දෝ නොකරන් දෝ කියලා හිතන්න නැතුව ඒ සැකය අයින් කළා වංක නැතුව සෘජු වෙන්න ඒ කරන වැඩේට හිත මෘදු වෙන්න ඕනේ මෘදුව කරන්න කයත් මෘදු වෙන්න ඕනේ ඒ වෙලාවට බොහෝම සැහැල්ලුවෙන් කරන්න ඕනේ ඊළඟට ඒ හිතේ තියෙනවා සමතය තියෙනවා ඒ හිත එකඟ වෙන්න ඕනේ එහෙනම් හිත මෘදු වෙන්න ඕනේ ඒ වගේම හිත එකඟ වෙන්න ඕනේ ඒ කියන්නේ එකඟ හිතෙන් කරන්න ඕනේ කුසලය හිත ඇවිස්සලා නම් ඒ කුසලේ ඒ විදියට සිද්ධ වෙන්නේ නැහැ
ඒ හිත නොසැලෙන්න ඕනේ. හිතේ හොඳ සිහියක් තියෙන්න ඕනේ, සිහියෙන් කරන්න ඕනේ. ඒ වෙලාවේ සම්මා සතිය තියෙන්න ඕනේ. ඒ සතිය කියන්නේ කරන වැඩේ හොඳම සිහියෙන් කරන්න ඕනේ. එක එකව හිත එහාට මෙහාට ගියොත් ඒ කුසලය සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම යහපත් සිතුවිලි තියෙන්න ඕනේ. සම්මා සංකල්ප මොනවද? ඒ වෙලාවේ ඕගොල්ලෝ අතහැරීමේ අදහසක් තියෙන්න ඕනේ. මලක් පූජ කරනකොට දානයක් දෙනකොට මොකටද දන් දෙන්නේ? තණ්හාව නැති කරන්න. අතහැරීමේ අදහසක් තියෙන්න ඕනේ. ඕගොල්ලෝ කාලය අතාරිනවා පුදියුත්තු සඳහා. මලක් පූජ කරනකොට, වඳිනකොටත් එහෙම කාලය අතාරිනවා. දානයක් දෙනකොට මිල මුදල් අතාරිනවා, කෑම බීම අතාරිනවා. ඕගොල්ලන් කාලය අතාරිනවා ඒ වෙනුවෙන්. එතන තමයි නිවන් මඟ තියෙන්නේ. ඊට පස්සේ අපි ළඟ හිංසාවාදී නොවන අදහස් තියෙන්න ඕනේ. තරහ නැති සිතුවිලි තියෙන්න ඕනේ. ඒ කියන්නේ කුසලයේ කරන වෙලාවේ මෛත්‍රී කරුණාව හිතේ තියෙන්න ඕන. ඒ වෙලාවේ අකුසලයට නොයන්න උත්සාහයක් තියෙන්න ඕනේ. සම්මා වායාම. කුසලේම හිත තියාගන්න ඕනේ බිඳෙන්නේ නැතුව. එහෙනම් ඕගොල්ලෝ ශාන්ත වෙන්නේ නැතුව, නිවෙන්නේ නැතුව කොහොමද ඒක කරන්නේ? ඊළඟ පවට ලැජ්ජ බය තියෙන්න ඕනේ. ඒ කියන්නේ පවට ලැජ්ජයි. ලැජ්ජ කරන ගතියක් තියෙන පිනට කැමැත්ත ඒ කියන්නේ තියෙන්න ඕනේ අනිත් පැත්තට. ඊළඟට බයක් තියෙන්න ඕනේ. පව නිසා මහ දුකක් වෙනවා. එහෙම දැක්මක් තියෙන්න ඕනේ. ඉතින් දැන් මං අහන්නම්, කොහොමද ඕගොල්ලෝ දන් දෙන්නේ, හාමුදුරුවට වඳින්නේ, සිල් රකින්නේ, නැත්නම් පින් කරන්නේ? ඕක ඉගෙන ගන්න නැතුව කොහොමද කරන්නේ? මට ඇත්තට මේ කුසලයේ ලෝකෝත්තර දක්වා විස්තර කරන්න ඕනකම තිබුණා. නමුත් දැන් ඒකට වෙලාව නෙමෙයි. තව තියෙනවා මේකේ ලක්ෂණ. ඊළඟට ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැඩි විශ්වාසය, දැඩි අදහන ගතියක්. දැඩි මේක ඒක නිවැරදි කියලා දැනගන්න ඕනේ. ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. ඒ වෙලාවේ ප්‍රඥාව තියෙන්නත් ඕනේ. ඊළඟට කුසල් සිතක නැන්දේ ප්‍රීතිය තියෙන්න ඕනේ, සුඛය තියෙන්න ඕනේ, සෝමනස්සිත, උපේක්ෂා සිතක ඒවා තියෙන්න ඕන නැහැ. ඔය ටික තමයි මූලිකව 52ක් තියෙනවා. මම මේ 7ක් 8ක් කිව්වේ. ඕගොල්ලෝ වරදින තැන් ටික කිව්වේ ඇත්තටම. ඕගොල්ලෝ කුසලයක් කරනකොට වරද්ද ගන්න එක. එහෙනම් දැන් ඕගොල්ලෝ පිනක් කරනකොට කොහොමද කරන්න ඕනේ? ඉස්සෙල්ලම නිවෙන්න. සැනසීලා, ශාන්තව, මෘදුව, හිත මෙලෙක් වෙලා නිබරව, හිත කය සැහැල්ලුවෙන්, බොහෝම සැහැල්ලුවෙන්. කුසල් කරනවා කියන්නේ එහෙමයි. භාවනා කරනකොටත් එහෙමයි. මෛත්‍රිය වඩනකොටත් එහෙම තමයි. බොහෝම සැනසීලා, ශාන්තව. ඒකයි මම ඉස්සෙල්ලම අතපය සැහැල්ලු කරගෙන පොඩ්ඩක් සැහැල්ලුවටපත් වෙන්න කියලා. නිවිලා සැනසීලා කරොත් තමයි ඒක හරියන්නේ. තද වුණා කියන උද්දච්ච කුක්කුච්ච, අන්ද නොසන්සුන්කම, ඒක අකුසල්. ඒ වෙලාවේ නීවරණයක් ඇවිල්ලා සැකෙන් කරා කියන විචිකිච්ඡාව, ඒකත් අකුසල්. ඊට නිදිමත කම්මැලි ගතිය ආවේ, ඒවා අකුසල්. තීන මිද්දේ ඒ ටික එන්නේ නැහැනේ. අපි අර ප්‍රාණවත් හොඳව සෘජුව ඒ විදිහට හිටියානම් කර්මන්නේව. කර්මන්නේ කියන්නේ වැඩට සුදුසුකම. ඒ කියන්නේ කරන වැඩේට සුදුසු විදිහට කරනවා. තේරෙනවද කුසල් කරන්න තියෙන අමාරුව? ත්‍රිපිටකයේ තියෙන හැමදාම කියන කතාව මම මේක අදත් කියනවා. එක ගෑල්ලා මේ කිටියා වැටකොළු මල්ල හතරක් අරගෙන ගිහිල්ලා චෛත්‍යයකට පූජා කරන්න. ওই ගෑල්ලා යනකොට මොකද දන්නවද වෙන්නේ? දෙනක් කැන්ලම් මැරෙනවා. මැරුණාම ගෑල්ලා මේ ගිහිල්ලා දිව්‍ය ලෝකෙ උපදිනවා. වැටකොළු මල්ල හතර පූජා කරන්න හම්බුනේ නැහැ මගදී. ඒ ළමයාගේ තණ්හාවින්ද කියනවා පස්සේ පූජා කරා නම් මීටත් වඩා හොඳ දෙයක් ගන්න පුළුවන් කියලා. මම නිකන් අනිත් පැත්තට කියන්නම්. ඔය වැටකොළු මල්ල හතර පූජා කරන්න ගියා. උතර හිටියයි කියනකො හොඳ කොල්ලෙක් තරුණ. ඔය කොල්ල දිහා බලනකොට අර එළදෙන ඇන්න නම් ඔය රාගෙන් ඉන්න වෙලාව කොහෙද උපදින්නේ? පෙරේත ලෝකේ හරියයි. නැත්නම් අපාය කොහෙ හරි උපදී. හැබැයි ඒ වෙලාවේ යාගේ හිත පිරිසුදුයි. මොකද උනේ? දිව්‍ය ලෝකෙට ගියා. දැන් ලංකාවේ මල් හතරක් පූජා නොකරපු කෙනෙක් ඉන්නවද? මෙතන කවුරුත් ඉන්නවද? එහෙනම් මේ ඔක්කොම දිව්‍ය ලෝක යන්න ඕනේ නේද? නමුත් එහෙම වෙන්නේ නැත්තේ ඇයි? අර කුසලයේ තියෙන ලක්ෂණගෙනගෙන නැහැ. චිත්ත ප්‍රසාදය. බොහෝම හිත පහදවගෙන කරන්න ඕනේ. කොහොමද පහදවගන්නේ? මේ කරන වැඩේට හිත පහදව ගන්න ඕනේ. බොහෝම පැහැදීමෙන් කරන්න ඉස්සෙල්ලා කරනකොට කරාට පස්සේ. ඉස්සර කාලේ මිනිස්සු ළඟ තිබුණා පින් පොතක්. හොඳ ලක්ෂණයක්. ඒ පින් අමතක වෙනකොට ඒක මතක තියාගෙන නැවත නැවත සිහි කරා. ඒවට කියන සසංකාරී කුසල් කියලා. පස්සේ කාලෙක වයින් කරා. ඉස්සර වයසක අය බත් කන්න ඉස්සලා බත් කටක් පැත්තකින් දිබ්බා සත්තුන්ට. ඒක හොඳ දෙයක්නේ. පස්සේ කාලෙක ඇයි කියලා දන්නේ නැති හින්දා
ඒක ඊළඟ පරපුරෙන් නැති වුණා. අපි දහමේ තියෙන ඕන් නැතිව ඔක්කොම එකතු කරගත්තා. කටින සිවුරක් ගිහියන්ට පූජ කරන්න බැහැ. හැබැයි අටමහා කුසල් කියලා බොරු කුසලයක් ලෝකෙට මවලා වංචාවක් කරනවා. ඒව ලෝකෙ පැතිරුණා. ඒක ඉතින් අවාසනාව. මොකද කටින සිවුරක් ගිහියන්ට පූජ කරන්න බැරි ආනිසංස කියලා සිවුරක් පූජ කරොත්, කටින ආනිසංස කියලා පූජ කරොත්, කටිනේ අතුරන්න කියලා සිවුරක් පූජ කරොත්, ඒකෙන් කටිනේ අතුරන්න භික්ෂූන් වහන්සේලාට තහනම් ඇතුරුවට ඇතිරෙන්නේ. හාමුදුරුවන්ට ආනිසංස පහක් කියලා තියෙනවා කටිනේ, ඒක හම්බ වෙන්නෙත් නැහැ. හැබැයි සිවුරක් පූජ කරන කුසලයේ ඔයගලන්ට තියෙයි, අර මෝඩ දැක්මකුත් තියෙයි. මහා පිනක් කියලා ඉඳිකට්ටක් ගැහුවාම අපාය යන්නේ නැහැ කියලා. ඒවා ඉතින් මිත්‍යා දෘෂ්ටි. එහෙම වෙන්න පුළුවන් ඈ. සෝවාන් වෙනකන් අපායන එක නවතිනවද? කාගේ හරි බොරුවකට අපි රැවටෙනවා. ඉතින් කපටිගමට ඕන බලු වැඩක් කළා, කැළණි ගිහිල්ලා වැඳලා ඇවිල්ලා පවු ඔක්කොම දුර වෙනවා කියනවනේ. ඉතින් අපි දුර වෙනකන් බලා ඉන්නවා. හේතුඵල දහමක් මේක. මතක තියාගන්න, එහෙම කරන්න බෑ. ඕගොල්ලන්ගේ හිත දෙවියෙක්ගේ වගේ තිබුණොත්, හරියට මම පල්ලෙහා ඉඳලම කියන්නේ, ඕගොල්ලෝ මහා නරක වැඩ කරොත් ඕගොල්ලෝ නිරේ ගිහිල්ලා උපදිනවා. ඔගොල්ලෝ තිරිසන් වැඩ කරොත් තිරිසන් ලෝකෙ උපදිනවා. ඔගොල්ලෝ පෙරේතකම් කරොත් පෙරේත ලෝකෙ උපදිනවා. එහෙනම් දන් දුන්නාම පෙරේතකම් කරලාද? නැහැනේ. එහෙනම් පෙරේතය වෙන්නේ නැහැ. දන් නොදුන්නොත් තමයි පෙරේතය වෙන්නේ. එහෙනම් දන් දුන්නාට පස්සේ පාංශුකූල ඕනද? අවශ්‍ය නැහැ, පෙරේතය වෙන්නේ නැහැනේ. අන්න එහෙම දකින්න. ඒකයි මේ හේතුඵල. ඊට පස්සේ මනුස්සකම් ඔගොල්ලෝ හදාගත්තොත් දන් දීලා සිල් රැකින මට්ටම, අඩුවෙන් දන් දීලා අඩුවෙන් සිල් රැක්කොත් මනුස්ස ලෝකෙ දුප්පත් වෙනවා. මේ ත්‍රිපිටකේ තියෙන ඒවා කියන්නේ ගොඩක් ඒවා. තව ටිකක් වැඩිපුර දන් දීලා සිල් රැක්කොත් මනුස්ස ලෝකෙ පොහොසත් වෙලා උපදිනවා. තව ටිකක් වැඩිපුර දන් දීලා සිල් රැක්කොත් චාතුම් මහරජික දිව්‍ය ලෝකෙ උපදිනවා. මම උදෙත් කිව්වා ආයුෂ අවුරුදු 190යි මේ අවුරුදු වලින්. ඒක තව ටිකක් කරොත් ඒකේ සතරවරම් දෙවිය වෙන්න පුළුවන්. ඒක තව ටිකක් කරොත් තව තිසාවේ උපදිනවා 3,60,00,000 මේ අවුරුදු වලින් ආයුෂ. ඒක වැඩිපුර කරොත් සක්‍රිය වෙන්න පුළුවන්. ඒක රජුරු වෙන්න පුළුවන්. ඒක තව ටිකක් කරොත් 14,40,00,000 තියෙන යාමයට යන්න පුළුවන්. ඒකේ 14,40,00,000 ආයුෂ. ඒක තව ටිකක් වැඩිපුරොත් ඒක රජුරු වෙන්න පුළුවන් සුයාම. තවත් දුරට ඒ කුසලයේ කරොත් යන්න පුළුවන් තුසිතෙට. ඒකේ ආයුෂ 57,60,00,000 මෙහි අවුරුදු වලින් ආයුෂ. හැම එකම මතක තියාගන්න. ඒකේ රජ්ජුරු වෙන්න පුළුවන් කවුද? සන්තුසිත වෙන්න පුළුවන්. ඊට පස්සේ තවත් දන් දීලා සෙල් රැක්කොත් නිම්මාන රතියට යන්න පුළුවන්. ඒකේ රජ්ජුරුව සුනිමිත්ත වෙන්න පුළුවන් තවත් කරොත්. විශාකාව එයාගේ බිරිඳ වෙලා ඉන්නේ දැන්. ඔව්. ඊට පස්සේ තවත් කරොත් පරනිම්මිත වසවර්තියට යන්න පුළුවන් දන් දීලා සෙල් රැක්කලා ගොඩක්ම කරොත්. ඒක වැඩියෙන්ම කරොත් මාර දිව්‍ය පුත්‍රයා වෙන්න පුළුවන්. දාණයෙන් සීලෙන් යන්න පුළුවන් උපරිම තැන. එහෙනම් වැඩියෙන්ම දන් දීලා සිල් රැක්කේ කවුද?
මාර දිව්‍ය පුත්‍රයා.
හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඊට පස්සේ යා නරක වැඩ කරනවා. යා කාමයට අධිපති වගේ ඉන්නේ, ඔක්කොම කරනවා. කාමේ හොඳට හයිය තියෙනවා. ඒ වුණාට ඉතින් පස්සේ ඕනේ නැති වැඩ කරනවා. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ භාවනාව කරොත් හොඳද? හිත සමාධිමත් වුණොත් බ්‍රහ්ම ලෝකේ යන්න පුළුවන්. ඒකේ ආවුෂ අවුරුදු වලින් කියන්න බෑ. ඒකේ වැඩිම රූපාවචර බ්‍රහ්ම ලෝකෙල අකනිටාව දක්වා යන්න පුළුවන්. සුද්ධාවාස වලට යන්න පුළුවන් අනාගාමී වුණොත්. අන්තිමටම සමාපatti හතරක් තියෙන අරූපාවචර හතරේ නේව සංඥා නා සංඥායතන ඒකේ කල්ප 84,000 ආවුෂ. ඔය තමයි උතුම්ම භවය. දාන සීල භාවනා කියලා යන්න පුළුවන්. සමත භාවනා විදර්ශනා භාවනාව කළා. ඔය ඔක්කොම භවයන් වල තියෙන ස්කන්ධයන්ගේ අනිත්‍ය දැකලා අපරියාපන්න භූමියට යන්න පුළුවන්. භූමි හතරයිනේ, කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය, අපරියාපන්න භූමිය. කාම භූමිය කියන්නේ අවීචියේ ඉඳලා පරිනිම්මිත වසවර්තියට යනකම්. බ්‍රහ්ම ලෝකයේ ඉඳලා අකටිටාව දක්වා රූප භූමිය. ඊට පස්සේ ආකාසංචංචායතනයේ ඉඳලා නේව සංඥා නා සංඥායතනයට යනකම් අරූපාවචර භූමිය. ඉර ලෝකෝත්තර භූමිය නැත්තම් අපරියාපන්න භූමිය කියන්නේ සෝවාන් මාර්ගයේ ඉඳලා නිවන දක්වා. සෝවාන් සකදාගාමි අනාගාමි රහත් මාර්ග සහ ඵල සහ නිවන. ඒකට යන්න පුළුවන් ලෝකෝත්තර භාවනා කරලා. ඒක සම්පූර්ණ නිවීම. ඔය නිවෙන විදිය. නිරේ හොඳටම දුකයි, දුක විතරමයි. ඉර තිරිසන් ලෝකට එනකොට දුක අඩු වෙනවා. අරකට සාපේක්ෂව සැප පොඩ්ඩකුත් තියෙනවා. පෙරේත ලෝකවල තවත් දුක අඩුයි. මනුස්ස ලෝකවල දුක සැප සමයි. ඕමම ගිහිල්ලා රූපාවචර අරූපාවචරවල දුක නැහැ. හැබැයි රූපාවචරවල සැප තියෙනවා, පල්ලෙහායවේ පස්සෙරට උපේක්ෂාව තියෙනවා. අරූපාවචරනකොට හොඳම උපේක්ෂාව නොසැලෙන සමාධියක්. හැබැයි ඒවත් සදාකල් නැහැ. ඔන්න ඔය ටික මතක තියාගන්න. ඒ වගේම ඔක්කොටම යන්නත් නෙමෙයි, ඒ කුසල් කරන්නේ කොහොමද? එහෙනම් හැම කුසලයක් තුළම තියෙනවා නිවීමක් සැනසීමක්. ඔගොල්ලෝ කුසල් කරනකොට ඔගොල්ලෝ නිවිලා සැනසීලා නැත්තම් එහෙනම් ඔගොල්ලෝ කුසලයක් නෙමෙයි කරලා තියෙන්නේ. හිතාගෙන හිටියේ කරා කියලා තමයි. අන්තිමට වෙලා තියෙන්නේ වෙන මොකක් හරි. බොහෝම සැහැල්ලුවටපත් වෙන්න, නිවෙන්න, සැනසෙන්න, හොඳ අදහසක ඉන්න, හැම වෙලාවම කුසල් සිත හොඳට තියාගන්න, හොඳට හිතන්නේ ගැන නැවත නැවත මෙනෙහි කරන්න, ඒකත් එක්කම ජීවත් වෙන්න, ඒ වගේම මෘදු වෙන්න, يعني හිත මෘදු කරගන්න, හොඳ මෙලෙක් වෙන්න. දැන් කය නම් මෘදු කරන්නේ අපි කියන්න පුළුවන් සමලෙලෙක් අල්ලනවා වගේ නිකන් අල්ලලා ඒ මෘදු ගතිය. අන්නේ ගතිය හිතෙත් හදාගන්න. මෙලෙක් වෙද නිබර වෙන්න, බර නැහැ, දරඳඩු නැහැ, බොහොම සැහැල්ලු ගතිය. අන්නේ ගතිය හදාගන්න ඕනේ. තේරෙනවද කලබල වෙන්න බෑ කියලා දැන් ඕගොල්ලන්ට? දැන් මන් දන්නේ නැහැ ඕගොල්ලෝ හොඳට කුසල් කරාද කියලා. හැබැයි මම නම් කරන කාලේ, ඒ කාලේ මම ඕවා දැනන් හිටියේ නැහැ. මං වගේම තවත් නොදන්න අය ඇති කියලා හිතාගෙන මේ කියන්නේ. ඒ හින්දා හැම වෙලාවෙම සැහැල්ලුවටපත් වෙන්න, හැම වෙලාවෙම හොඳ දේවල් හිතන්න, හොඳ දේවල් කියන්න, හොඳ දේවල් කරන්න. නරක දේවල් කියන්න එපා, නරක දේවල් කරන්න එපා, නරක දේවල් හිතන්න එපා. හොඳ දේවල් කියන්නේ තමන්ටත් යහපත්, අනුන්ටත් යහපත්, දෙගොල්ලන්ටම යහපත් දේවල්. නරක දේවල් කියන්නේ තමන්ටත් අයහපත්, අනුන්ටත් අයහපත්, දෙගොල්ලන්ටම අයහපත් දේවල්. හොඳ දේවල් හිතනවා, කියනවා, කරනවා කියන්නේ කුසල් කරනවා. නරක දේවල් හිතනවා, කියනවා, කරනවා කියන්නේ අකුසල්. නරක දේවල් හටගන්නේ රාග, දේශ, මෝහ හින්දා. හොඳ දේවල් හටගන්නේ අලෝභ, අදේශ, අමෝහ හින්දා. කිසිම කුසල් සිතක රාග, ද්වේෂ නැහැ, මෝහයත් නැහැ. හැබැයි අලෝභ අදේශ හැම කුසලයකම තියෙනවා. එහෙනම් කිසිම කුසලයක් තුළ ලෝභකමක් තියෙන්න බෑ, තරහක් තියෙන්නත් බෑ. හැබැයි නුවණ නොයදුණු කුසල් තියෙනවා, සම්මාදිට්ඨිය නැති කුසල් තියෙනවා. ඒක කමක් නැහැ. හැබැයි ලෝභ ද්වේෂ තියෙන කිසිම තැනක කුසල් නැහැ. ඔගොල්ලෝ දිව්‍ය ලෝක යන්න කියලා දානයක් දෙනකොටම ලෝභකම ඇවිල්ලා. එහෙම හිතුවේ වෙලාවෙම ඔගොල්ලෝ පරාදයි. පරාදම් පරාදයි. මෝඩ වැඩක්. ඇයි? ඔගොල්ලෝ ලෝභකමින් දීලා තියෙන්නේ. ඒක කුසල්ද අකුසල්ද? අකුසල්. හැබැයි අතහැරීමේ කුසලයක් තියෙනවා පොඩි. එහෙනම් ඔගොල්ලෝ දන් දෙන්න ඕනේ ලෝභකම නැති කරන්න. එහෙම දන් දුන්නාම දිව්‍ය ලෝක යනවා කියලා දැක්මක් තියෙන එක තව එකක්. තේරුණාද? කුසලයේ කරන්න ඕනේ ලෝභකම නැති කරන්න. ලෝභකම නැති වුණාම දුක අඩු වෙන්නේ බෑ. වැඩියෙන්ම දුක තියෙන්නේ කොහෙද? නිරේ. නිරේට යන කෙනෙක් දානයක් දුන්නාම එයා තිරිසන් ලෝකෙ උපදී. ඒ මට්ටමට එයි. තව ටිකක් වැඩිපුර කරොත් පෙරේත ලෝකෙට, ඊට පස්සේ මනුස්ස ලෝකෙට, දිව්‍ය ලෝක කොහොම යයි? එහෙනම් ඕගොල්ලෝ දන් දෙන්න ඕනේ ලෝභකම නැති කරන්න. මල් පූජ කරන්න ඕනේ, වඳින්න ඕනේ ලෝභකම නැති කරන්න. සිල් රකින්න ඕනේ ලෝභකම නැති කරන්න. භාවනා කරන්න ඕනේ ලෝභකම නැති කරන්න. නිවන් දකින්නවා කියන්නේ ඒක. ලෝභකම නැත්තම් තණ්හාව නැති කිරීම. දැන් තේරෙනවද? එහෙනම් ලෝභකමින් ඒව කරනකොට හිඟන්නේ කෙනවා. ඕගොල්ලෝ හිඟන්නගේ පැටිකිරිය හොයනවා. මෙයා මේ අරක්කු බොනවත් ඇති, නැත්තම් මෙයා අයාලේ යනවා ඇති, හේලා රුපියලක් දෙන්න බොහොම කතන්දර ගොඩක් ගන්නවා. අර බලන්න අකුසල් කොච්චර ආවද කියලා නොදී ඉන්න එක වෙනම දෙයක්. අර හිතන ටික, ගැටුණු සිත් ටික, දේශ හිත් ටික කොච්චර අකුසල්ද? රුපියලක් නොදී ඉන්නවා නම් ඒකත් යහපත් අර තරම් අකුසල් අදා ගන්න නැතුව අහ බලාගෙන. තේරෙනවද? ඒ හින්දා හැම වෙලාවෙම නිවෙන්න, සැනසෙන්න. මේ දහම යනවා කියන්නේ බොහෝ සැනසීමක් අත් කරගන්න එක, නිවීමක්. ඔගොල්ලෝ කලබල වෙනවා කියන්නේම අකුසල්. නොසන්සුන් වෙනවා කියන්නෙම අකුසල්. කේන්ති ගන්නවා කියන්නෙම අකුසල්. රාගයෙන් බැඳෙනවා කියන්නෙම අකුසල්. ඉතින් නිදිමත හැමදාම අලසකම කියන්නේ අකුසල්. ඒ වගේම සැකය, කුකුස් සැක තියෙනවා කියන්නෙම අකුසල්. පේනවද ප්‍රශ්නේ? කුසල් කරන්න ලේසිම නැහැ. හැබැයි මේවා කවදා හරි ඉගෙන ගන්න. අන්න ඒකට අභිධර්මයේ කියවනට කිව්වට කමන්නේ කවුරු හරි. කොහොමද මේ කුසල් සිතක තියෙන ලක්ෂණ බලාගන්න? නැතුව පාඩම් කරන්න නෙමෙයි, අපේ අතින් මේ ටික වෙනවද නැද්ද කියලා හරියට දැනගන්න. එහෙම නැත්තම් කොහොමද අපි දැනගන්නේ? ඒකටයි ඒව තියෙන්නේ. ගැඹුරු ධර්මයේ තියෙන්නේ අපිට වරදින එක වළක්ව ගන්න.
මෙම ධර්ම දේශනාවල වීඩියෝ පට සඳහා අපගේ මජ්ක්‍ධිම පටිපදා YouTube නාලිකාව වෙත හෝ www.majjhimapatipada.org වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.